ඔනරබල් ගායන්ත කරුණාතිලක ප්ලීස් කන්ටිනියු මම වාඩි වෙනවා
මට දීලා තියෙනවා
මන්ත්‍රීතුමා වාඩි වෙන්න ප්ලීස්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතාම වැදගත් ජනතාවට බොහෝම සමීප අමාත්‍යාංශ කීපයක් ගැන කතා කරන අවස්ථාවේ අද කතිකෝ රාශියක් ඉන්නවා මේ විෂය යටතේ කතා කරන්න ඒ නිසා කතික ලැයිස්තුව හදන එකත් බරපතල ප්‍රශ්නයක් මම ඉතාම කෙටියෙන් හිටපු ඉඩම් ඇමතිවරයෙක් හැටියට ඉඩම් අමාත්‍යාංශයේ සම්බන්ධ කරුණු කීපයක් කතා කරන්න කැමතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙලා මුදල් ඇමති හැටියට මේ සභාවට ඇවිත් අයවැය කතාව ඉදිරිපත් කරා එතුමා එදා ඒ අයවැයදී ප්‍රකාශ කරා මේ රටේ ලක්ෂ 20කට පමණ සින්නක්කරොප්පු ලබා දෙන උරුමයේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පසු කාලයක එතුමා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා අද අපි දැනගන්න කැමති වත්මන් රජය යටතේ උරුමයේ වැඩසටහනට මොකද්ද වෙලා තියෙන්නේ කියලා විශාල පිරිසක් මේ ගැන විමසිල්ලෙන් ඉන්න මගේ කතාවෙන් පස්සේ දෙන්න එපා කරුණාකරලා ඊට පස්සේ උත්තර දෙන්න මට දැනගන්න ලැබුණු විදියට උරුමයේ ඔප්පු වැඩසටහන 2024 නොවැම්බර් මාසෙන් පස්සේ නතර වෙලා කියන එක තමයි අපට ලැබිලා තියෙන තොරතුරු නියෝජ්‍ය කතානායකතුමනි උරුමයේ වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පුවක් ලබා ගැනීම සඳහා 70,000ක් පමණ ජනතාව තමන් සතුව තිබුණු දීමනා පත්‍ර සහ බලපත්‍ර රජයට බාර දීලා තිබෙනවා ඒ පිරිස අතරින් මේ වෙද්දි උරුමය දීමනා පත්‍ර ලබා දීලා තිබෙන්නේ 10,000ක් වගේ පිරිසකට විතරයි තවත් උරුමය දීමනා පත්‍ර 10,000ක් විතර හිටපු ජනාධිපතිතුමා අවසන් කරලා තිබෙනවා ඒ ප්‍රමාණයෙන් 8,000ක් විතර මහජනතාවට බෙදලා දෙන්න කියලා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දීලා තිබෙනවා කියලා අපට දැනගන්න තිබෙනවා ඊට අමතරව හිටපු ජනාධිපතිතුමා අත්සන් කරපු තවත් දීමනා පත්‍ර 3,000ක් විතර ඉදම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ තියෙනවා කියලා ආරංචියක් තිබෙනවා ඉතින් අපිට දැනගන්න ලැබුණු විදිහට තවස් 45,000ක් විතර පිරිසක් උරුමය ඔප්පු ලබා ගන්න තමන් ගතේ තිබුණු බලපත්‍රයයි දීමනා පත්‍රයයි රජයට බාර දීලා තියෙනවා එම දීමනා පත්‍ර මේ වෙනකොට අවලංගු වෙලා තිබෙනවා සින්නක්කර ඔප්පුවක් නැතුව තිබුණු බලපත්‍රෙත් අවලංගු වෙච්ච තත්ත්වයක් මත ඒ අය අසරණ තත්ත්වෙන් බලාගෙන ඉන්නවා ආණ්ඩුව උරුමයේ වැඩසටහන පිළිබඳව මොකද්ද ගන්න පියවර කියලා. එම නිසා උරුමයේ වැඩසටහනට මොකද වෙන්නේ කියන කැමැත්තම ඔබතුමායි කතාවේදී පැහැදිලි ප්‍රකාශයක් කරොත් හොඳයි දැන් නැතුව. මේ සින්නක්කරොපු ලබා දීමට යහපාලන රජයේ තිබුණු කාලෙත් මම ඉඩම් ඇමති කාලෙත් බොහොම මහන්සියලා හිටියා. ඒ අගම එතකොට ජනාධිපතිතුමා හිටිය අගමැති හැටියට එතුමත් මමත් කැබිනට් පත්‍රිකාවක් දාලා කැබිනට් අනුමැතියකුත් අරගත්තාම උසාවි ගිය නිසා ඒ වෙලාවේ බැරි වුණා. නමුත් එතුමා ජනාධිපති වෙලා ඒක පටන් ගත්තා. මම ඒකට දිගටම ආශිර්වාද කළා. මං දෙපැත්තක හිටියත් ඔප්පු බෙදා දෙන උත්සවයට පවා මම සහභාගී වුණා දේශපාලන ભેදයක් අවශ්‍ය නැති නිසා. ඉතින් මම රජයෙන් ඉල්ලන්නේ ලාල්කාන්ත ඇමතුමනි හොඳයි කියලා ලවුස් මේ මයිකෙන් කියවන හැමෝටම ඇහෙන්න හොඳයි. ඉතින් මම කියනවා මේ ඇමතුමනි මේ උරුමයේ වැඩසටහන දැන් ආපහු ඔබතුමාලා යම් විදියකින් ආරම්භ කරනවා නම් එහි තියෙන අඩුපාඩුත් නිවැරදි කරලා විධිමත් ආකාරයෙන් මේක සිද්ධ කරන්න ඔබතුමාට දැන් අවස්ථාව තියෙනවා. මම එහෙම කියන්නේ මේ සින්නක්කර අයිතිය ලබා දෙන වැඩසටහනේ යම් යම් නීතිමය ප්‍රශ්න තිබෙනවා කියලා නිලධාරීන් අතර මතයක් තිබෙනවා. නම කියන්න කිව්වනේ
හොරබල ලාල්කාන්ත
වැඩසටහන නැවැත්තුවා අඩුපාඩු ගොඩක් තියෙනවා කමිටුවක් පත් කරලා තියෙනවා ඒ අඩුපාඩු වලටත් උත්තර සහිතව ඒ නිර්දේශ ආපු ගමන් ක්‍රියාත්මක කරන අලුත් ආකාරයකට ගිය වැඩපිළිවෙල නවත්තලා
දෙනවා හරි
බොහෝ දෙනෙක් බලාපොරොත්තුෙන් හිටියා මොකද්ද මේකට වෙන්නේ කියලා ඉතින් අර කමිටියක් පත් කරා නම් අඩුපාඩු සොයන එක බොහොම වැදගත් අඩුපාඩු නිවැරදි කරගෙන විධිමත් ක්‍රමයකට යනවා නම් ඉස්සරහට ඒක තවත් හොඳ වෙයි. නිලධාරීන් අතර මතයක් තියෙනවා මේ යම් යම් නීතිමය ප්‍රශ්න තියෙනවායි කියලා නිලධාරීන් අතර මතයක් තිබෙනවා. ඒ වගේම තවත් සංවාදයක් සමාජයේ පැවතුණා මේ විදිහට සින්නක්කරොප්පු දුන්නාම මේ මිනිස්සු මේ ඉඩම් විකුණයි. එහෙම වුණොත් ඉඩම් අයිති ජනතාව සහ ඉඩම් හිමි ධනවත් සුළු පිරිසකගේ කුලීකාරය බවට මේ මිනිස්සු පත්වීමේ අවධානමක් තියෙනවා කියලත් රටේ කතාබහක් තිබුණා. මීට අමතරව කුඹුරු ඉඩම් වලටත් විවිධ ප්‍රශ්න ඇති වෙයි කියන තර්කයක් පවතිනවා. එම නිසා සමාජයේ පවතින මේ සියලු මතවලට සවන් දීලා ඒ ගැන සැලකිලිමත් වෙලා දැනට තිබෙන ඔය නීතිමය ගැටලු සහ අඩුපාඩු හඳුනගෙන මහජනතාවට වඩාත් ඵලදායක සින්නක්කරපු ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එතකොට උරුමයේ බැරි නම් පුනරුදයේ කිහරි කියලා නම කමන්නේ වෙනස් කරාට හැබැයි ඒ අයිතිය නොදී දාන්න තිබුණ කලින් තුනා නම් මේ හැබැයි ඉතින් උරුමය තමුන්නාන්සලා කරුමයක් නම් කරගන්න එපා කියලා මම ඉල්ලනවා. මේ වැඩේ කොහොම හරි කරන්න, මොකද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මතක් කරන්න කැමතියි ඉඩම් විශේෂයට බලපාන නීති රීති අනපනත් රාශියක් තිබෙනවා. ඇමතුමා හොඳටම දන්නවා ඒවයින් වැඩි හරියක් මීට සතවර්ෂ ගණනාවකට පෙර සම්මත කරගත්ත අනපනත් තමයි තියෙන්නේ. එම අනපනත් නීති බොහෝමයක් වර්තමානයේ ගැලපෙන්නේ නැති බවත් දැන් අමාත්‍යාංශය කරනකොට ඔබතුමාට හොඳටම තේරිලා ඇති. මම ඉඩම් ඇමති කාලේ වටහා ගත්ත මේව සංශෝධනය කළ යුතු බව. අපි ආරම්භ කරා ඉඩම් සංවර්ධන ආඥා පනතයි ඉඩම් අත්පත් කර ගැනීමේ පනතත් ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතත් සංශෝධනයට අවශ්‍ය කටයුතු අපි ආරම්භ කළා කරගෙන ගියා. නමුත් අපේ රජය වෙනස් වුණත් එක්ක අපිට ඒවා ඊළඟ ආණ්ඩුවට බාර දෙන්න සිද්ධ වුණා. ඊට අමතරව ඉඩම් ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යයන්ට නීතියානුකූල භාවයක් ලබා දීම සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් පනතක් අලුතෙන් හඳුන්වා දීමටත් අපි කටයුතු කරන්න ආරම්භ කරා. ඒවා ආණ්ඩු වෙනස් වීමත් එක්ක අපිට අවසන් කරන්න බැරි වුණා. හැබැයි මම කියන්න කැමති ඉඩම් සංවර්ධන ආඥාපනතේ සංශෝධන මට පස්සේ ආපු චන්ද්‍රසේන ඇමතිවරයා ඉඩම් ඇමති හැටියට මේ සභාවට ඉදිරිපත් කර අවුරුදු 3කට පස්සේ තමයි ඒව සම්මත කරගත්තා. අපිත් ඒකට බොහොම කැමැත දැක්ුවා. නමුත් මගෙන් පස්සේ ඉඩම් ඇමතිවරු දෙන්නෙක් හිටියත් වසර 5ක් විතර කාලයක් ගත වුණා. ඒ අයට නව පනත සම්මත කරගන්නටත් අනෙක් පනත් දෙකේ සංශෝධන සම්මත කරගැනීමටත් බැරි වුණා. මම ප්‍රාර්ථනා කරනවා ලාල්කාන්ත ඇමතිතුමා ප්‍රායෝගික කෙනෙක් නිසා පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක් නිසා ඔබතුමාගේ දුර කාලය ඇතුළත මේ අනපනත් සහ නීති රීති වර්තමානයේ ගැළපෙන ආකාරයට සංශෝධනය කරලා සම්මත කරගන්න හැකි වෙයි කියලා. ඉඩම් විශේෂ අදාළ අනපනත් නීති රීති වගේම එම කාර්යයන් ඉටු කරන නිලධාරීන් හා ආයතන ගැනත් අවධානය යොමු කළ යුතුම වෙනවා. මම අත්දැකීමෙන් දන්නවා ඇමතිතුමනි, ඔබතුමාලා වුණත් දැන් අත්දැකීමෙන් දන්නේ නැති මහජන හමුවක් තිබ්බොත් ඒ වගේම ජංගම සේවයක් එහෙම පැවැත්වුවොත් වැඩි හරියක් එන්නේ ඉඩම් ගැටලු. අපි දන්නවා උස්සාවි වල තියෙන නඩු වලින් වැඩි හරියක් තියෙන ඉඩම් නඩු. සමහරු තුන්වෙනි පරම්පරාව දැන් නඩු වලට පැටලිලා. සමහරු මැරිලා යනවා විසඳුමක් නැතුව. පොලිස් පැමිණිලි පොත් බැලුවොත් වැඩිම තියෙන ඉඩම් ආරවුල් ගැන සටහන් කරපුවා. මේකට හේතුව යල් පැන ගිය නීති රීති අනපනත් වගේම රට පුරාම මේ ඉඩම් විශේෂ සම්බන්ධ මනා දැනුමක් සහිත කාර්යක්ෂම නිලධාරීන්ගේ හිගයක් පවතිනවා. ඒ වගේම ඉඩම් විශේෂයට සම්බන්ධ තවත් කාරණයක් මම මතක් කරන්න කැමතියි නියෝජ්‍ය කතානායකතුමනි. පෞගිය කාලේ රට තුළ ඇති වුණු ආර්ථික අර්බුදයත් එක්ක රට බංකොලොත් වීමත් එක්ක පසුගිය රජයන් සැලසුම් කරලා තිබුණු සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ අතරමඟ නතර කිරීමට කටයුතු කරලා තිබෙනවා. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න මහ ජනතාවගේ පෞද්ගලික ඉඩම් හා දේපොළ රජයට අත්පත් කරගත්තා. නමුත් එම ව්‍යාපෘති බොහොමයක් ක්‍රියාත්මක කිරීම රජ අතරමඟ නතර කරා. ඒ ව්‍යාපෘති නතර කිරීමත් සමග ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලියත් අතරමඟ නතර කරලා තිබෙනවා. එතකොට ඒ ජනතාවට තමන්ගේ ඉඩම් හා දේපොළ අහිමි වුණා. ඒවයින් ලැබුණු ආදායමත් අහිමි වුණා. ඒ දේපොළ රජයට අත්පත් කරගත්ත නිසා දෙන වන්දි මුදලක් ලැබිලා නැහැ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ මිනිසුන්ට ඉඩමේ භුක්ති විඳින්න හැකියාවක් ලැබිලත් නැහැ, වන්දියක් ලැබිලත් නැහැ. එවැනි ව්‍යාපෘති එකක් දෙකක් මතක් කළොත් මට මතක් වෙනවා කොළඹ නගරාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය කියලා කැලණිවැලි දුම්රිය මාර්ගයේ කනුමතින් දුවන දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කරන්න කියලා ඉඩම් අත්පත් කරගත්තා. දෙමළකොඩේ ඉඳලා නුගේගොඩ දක්වා ඉඩම් අත්පත් කර ගැනීම පනතේ යම් යම් නිවේදනයක් නිකුත් කළා. එහෙම නිවේදන නිකුත් කරපුවාම පනතේ විධිවිධාන අනුව ඉඩම් හිමියට ඒ ඉඩම සංවර්ධනය කරන්නත් බෑ, විකුණන්නත් බෑ, බදු දෙන්නත් බෑ, උගස් කළ ණයක් ගන්නත් බෑ. පසුගිය ආණ්ඩු ඒ ව්‍යාපෘති වල වැඩ නතර කරා. ඒ හේතුව නිසා එම ඉඩම් හිමියන් අසරණ වෙලා තිබෙනවා අද වෙනකොට ඒකක්වත් නැතුව. හරිනම් මේ අදාළ ව්‍යාපෘතිය කෙරෙන්නේ නැත්නම් ඒ ඉඩම් නැවත ඉඩම් හිමියන්ට පවරා දිය යුතුව තිබෙනවා. එහෙම නැත්නම් ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනහිල්ලා ඉඩම් වලට වන්දි ගෙවන්න ඕන. මේ දෙකම සිදු කරේ නැති නිසා මේ ඉඩම් හිමියන් අන්ත අසරණ තත්ත්වයක තමයි අද ජීවත් වෙන්නේ. ඒකම තමයි රුවන්පුර අධිවේගී මාර්ගයට වෙලා තිබෙන්නේ. අත්පත් කරගත්ත ඉඩම් ඒ හිමියන්ට අද ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. බොහොම සස්ත්‍රීක වගාවන් සහිත ගොඩමඩ ඉඩම්, එවැගේම නේවාසික ඉඩම් රාශියක් ඒ ව්‍යාපෘතියට මහජනයා රජයට පවරා දීලා තිබෙනවා. දැන් ඒ මිනිස්සුන්ට වන්දිත් නැහැ. ඉඩම් වල ආදායම ගන්නත් බැ. බොහෝ ඉඩම් පස්තාල ගොඩ කරපු නිසා ගම් අතර වූ දොරකුත් අලුතෙන් ඒ මිනිස්සුන්ට දැන් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරලා ඒ ඉඩම් ලබා දුන් ජනතාවට සාධාරණයක් ඉටු කරන්න කියලා මම ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ ව්‍යාපෘති වලට ඉඩම් පවරාගෙන වන්දිත් නොගෙව්ව අතරමඟ නතර කරපු ඒවා තව බොහෝමයක් තියෙනවා. ඒවා කියන්න ගියොත් ගොඩක් වෙලා යනවා. හබරණ දුම්රිය මාර්ගයේ පවරා ගන්න කොටත් ඒ වගේ ඉඩම් පවරපුවා අපි දකින්න තියෙනවා. ඊළඟට මම කැමති මේ අමාත්‍යාංශයේ තවත් වැදගත් අංශයක් තමයි මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ගැන කතා කළ යුතුව තිබෙනවා. අපි දන්නවා ඉඩම් කොමිසම ගැන LRC ගැන කතා කරනකොට විශේෂයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය යටතේ අක්කර 50ට වැඩි ඉඩම් රජයේ සතු වුණා. ඒවා LRC එක සතු වුණා. ඒ ඉඩම්වල මුල් හිමිකරුවන්ට ව්‍යවස්ථාපිත නිශ්චය යටතේ නැවත හිමි විය යුතු ඉඩම් තවමත් නොලැබුණු පවුල් 500ක් 600ක් විතර ඉන්න මම දවසක් නියෝජ්‍ය අමාත්‍යතුමාටත් අතුරු ප්‍රශ්නයක් අහනකොටත් මේ ගැන අවධානය යොමු කරන්න කිව්වා. මම ඉඩම් ඇමති කාලේ මම දැනගත්ත මේ 500ක් 600ක් තාමත් ඉතුරු වෙලා ඉන්නවා කියලා. අර තරංගම LRC එකට එනවා හොඳට ඉඩකඩම් දිවිච්ච යාන වාහන දිවිච්ච හොඳ වැදගත් මිනිස්සු බස් වලින් එනවා අසරණ තත්ත්වෙන් එන හැටි ඔබතුමාලා අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ අයට මම දිනවක වානු දාලා කිව්වා අහවල් දවස් වෙනකොට මේ මිනිස්සුන්ගේ මේ ප්‍රශ්නේ ඉවර කරමු කියලා. නමුත් ආණ්ඩුව වෙනස් වුණා බැරි වුණා. ඊට පස්සේ ආපු ඇමතිවරුන්ට කිව්වා නමුත් ඒව වැඩක් උනේ නැහැ. පින් සිද්ධ වෙන වැඩක් ඒක. මේ මිනිස්සුන්ට හිමි විය යුතු ඒ ව්‍යවස්ථාපිත නිශ්චයට හිමි විය යුතු ඒවා ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා. සමහරු දැන් හොඳටම වයසටත් ගිහිල්ලා ඉන්නවා, අසනීප වෙලා ඉන්නවා. මේ මැත්තේම නැහිනවා හුඟක් අය. කරුණාකරලා එකට විසඳුමක් දෙන්න. ඊට පස්සේ මම කියන්න කැමති ඇමතිතුමනි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් LRC එක දන්නේ නැහැ LRC එකට තියෙන ඉඩම් ප්‍රමාණය. ඒ தත්ත්වය හරිම කනගාටුදායකයි. එම ඉඩම් වල තොරතුරු යාවක් කාලනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. රැවිලි සමාගම් වලට පාලනයට දීපු LRC ඉඩම් ප්‍රමාණයට වැඩිය රැවිලි සමාගම් භුක්ති විඳිනවා. මේක නිසා නඩුත් ගිහිලා තියෙනවා දෙගොල්ලෝ. කොම්පැනි වතු සමාගම් වලින් LRC එක හැමදාම උසාවියක්. මේකට විසඳුමක් නම් ලැබිලා නැහැ. මට මතකයි මම ඇමති කාලේ LRC එකයි වතු සමාගමුයි රැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඉඩම් අමාත්‍යාංශය ඔක්කොම ගෙනල්ලා එකඟතාවයකට ආවා. මිනින්දෝරු දෙපාර්තමේන්තුව දාලා මේ ඉඩම් කඩිනමින් මැනලා මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. ඉතින් ඒව ගැන ඔබතුමාලවත් බලන්න පෞගිය කාලවල නම් ඒවට උනන්දුවක් තිබුණේම නැහැ. වෙන වෙන ඒවට තමයි ඉඩම් ගැන LRC එකේ ආසාව තිබුණේ හුඟක් අයට. අපිට ඔබතුමාලට මං හිතන්නේ එහෙම ප්‍රශ්න තිබුණයි කියලා. ඒ වගේම ඇමතුමනි, මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් සිදු කරන මැනුම් කටයුතු වල පවතින ප්‍රමාදයන් ගැන වාර්තා වෙනවා. ඒව ගැනත් අවධානය යොමු කළොත් හොඳයි. තවත් කාරණයක් කිව යුතුයි. ඉඩම් කළමනාකරණ කටයුතු විවිධ ආයතන වලින් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් නාගරික සංවර්ධන අධිකාරිය UDA කෙනොත් ඉඩම් කටයුතු කරනවා. නිවාස සංවර්ධන අධිකාරියත් ඉඩම් කටයුතු වලට මැදිහත් වෙනවා. භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ඉඩම් රාජකාරීත් කරනවා. ඊට අමතරව ශ්‍රී ලංකා ඉඩම් කොට කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවක් මේ කටයුතු කරනවා. මම කියන්නේ දැන් මේ ප්‍රබල අමාත්‍යාංශ කීපයක් විශේෂයෙන්ම කෘෂිකර්මයේ තිබුණු කෑලි කෑලිව එක තැනකට ගෙනාපු එක හොඳයි. මේ ඉඩම් පිළිබඳවම තියෙන අමාත්‍යාංශය හැටියට ඉඩම් අමාත්‍යාංශයේ යටතට මේවා ඔක්කොම ටික එක තැනකට ගත්තොත් වඩාත් හොඳ සේවාවක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා මම කල්පනා කරනවා. ඒක මහජනයාගේ පැත්තෙන් ගත්තත් නිලධාරීන්ගේ පැත්තෙන් ගත්තත් හොදක් වෙනවා මිසක් ඒකෙන් අයහපතක් වෙන එකක් නෑ. ඒ වගේම ඉඩම් විශ්යට අදාළ වෙන වැදගත් දෙයක් තමයි ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම. අවාසනාවට තාම ඒක සකස් කරගන්න බැරි වුණා. ඒක 13 වෙනි සංශෝධනීය ඒවා ඔක්කොමත් බලපානවා. ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටෙව්වොත් අර පළාත් සභා වලින් එක එක තීන්දු ගන්නවා ඉඩම් පිළිබඳව. එක එක පළාත් සභාව එක එක තීන්දු ගන්නවා. ඒකේ ඒකීය භාවයක් නෑ. එතකොට ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් රටටම බලපාන විදිහට ක්‍රියාත්මක කරන්න හැකි වෙනවා. සියලුම පළාත්වලට එකම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න හම්බ වෙනවා. ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටවීමට කටයුතු කරොත් සීමිත කාලයක් නිසා මම ඊට වඩා ඉඩම් අමාත්‍යාංශය ගැන කාලය ගන්නේ නැහැ. තව කොච්චර වෙලා තියෙනවද දන්නේ නැහැ. How many minutes?
Have two more minutes.
Two. Give me 4 minutes, please. ඒ වගේම අද ඉතාම වැදගත් අමාත්‍යාංශයක් හැටියට හැමෝම කතා කරා කෘෂිකර්ම අමාත්‍යාංශය ගැන. අපි කල්පනා කරොත් මේ වීගෝ විතන ගැන හුඟක් දෙනෙක් කතා කරා. අපි දන්නවා ලෝක ජනගහනයෙන් 3/2ක් වෙසෙන්නේ ආසියානු කලාපයේ රටවල්වල. ඒ හැම රටකම වීගෝ විතනට ඉතාම විශාල අවධානයක් තියෙනවා අපේ රටේ වගේ. අපේ රට තුල ගත්තොත් සෑම දිස්ත්‍රික්කයේම අඩු වැඩි වශයෙන් වීවගාව තියෙනවා. දොයිතන් කරනවා මිනිස්සු. මම හිතන විදිහට මම දන්න තරමින් වැඩිම බිම් ප්‍රමාණයක වීවගා කිරීම සිදු වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කෙ වෙන්න ඕන. අඩුවෙන්ම කරන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. හැබැයි හැම දිස්ත්‍රික්කයකම කොළඹ ගත්තත් වීවගාව සිද්ධ වෙනවා. අපේ අතීත රජ දවසේ සිට පෙරදිග දාන්නාගාරය ලෙසයි අපේ රට හැඳින්නුවේ. ඒ වුණත් පහුගිය රජයේ කෘෂිකර්මාන්තයට කරපු විනාශය නිසා විශේෂයෙන්ම ගෝතාභය රාජපක්ෂ රජයේ යටතේ රසායනික පෝර තහනම ගිය අපි ඔබතුමාලා ඔක්කොම විපක්ෂවලින් කිව්ව ඒවා සත පහකට ගණන් ගත්තේ නැහැ. අමනෝක්ත හිතුවක්කාර තීන්දු නිසා අවසානයේ ධාන්‍යාගාරයත් භාණ්ඩාගාරයත් දෙකම හිස් වුණා. රසායනික පෝර තහනම් කරපු කාබනික පෝර නාඩගමක් නිසා තේ පොල් රබල් සහ අනිකුත් ආහාර භෝග වලටත් විශේෂයෙන් වීගෝ විතනටත් විශාල පහරක් වැදුනා. අවසානයේ ගොවීන් කුඹුරෙන් මහපාරටත් ජනතාව පෝලිං වලටත් තල්ලු වුණා ඒ අමනෝක්ත තීන්දු නිසා. අන්තිමට ඒගොල්ලන්ටත් ගෙදර යන්නත් වුණා. මේවයි අවසාන ප්‍රතිඵල ලෙස මම දකිනවා. විශාල ජනවර්මක් එක තමුන්නාන්සේට ආණ්ඩුවක් ගන්නත් මේවා බලපෑවා. මේ කෙටි කාලය තුළ කෘෂිකර්ම පැත්තෙන් ගත්තොත් තමුන්නාන්සේලගේ රජේනුත් ජනතාවට ගැටළු රාශියකට මුහුණ දෙන්න වෙච්චයි කියන එක රහසක් නෙමෙයි. නිසි වෙලාවට පෝර සානාධාරය දෙන්න බැරි වුණාම ප්‍රශ්න ඇති වුණා. පොළොන්දු වෙච්ච පරිදි ගොවි වන්දි ලබා දීමට බැරි වීම, බීවලට සහතික මිලනීම කරන්න ප්‍රමාද වීම, කැකුළු හාල් හිගයක් ඇති වුණා, මිනිස්සුන්ට හාල් ගන්න පොලිමේ යන්න වුණා, පොල් ගෙඩියටත් හාල් වලටත් ඉතිහාසයේ වැඩිම මිල ගෙවන්න සිද්ධ වුණා. මේ කෙටි කාලය තුළ ජනතාවට ඒවට මුහුණ දෙන්න සිද්ධ වුණා. ජනතාවට පීඩාවට පත් කරා විතරක් නෙමෙයි, ඒවයි විඳිතීන් බවට බල්ලෝ වඳුරෝ රිලව් පවා තමුන්නාසෙලා නම් කරා. බල්ලෝ බත් කරන හින්දා හාල් හිගියයි, රිලව් පොල් කරන හින්දා පොල් ගෙඩි හිගියයි කියන එකත් සමාජගත වුණා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉඩම් භාවිතය ගැන නිශ්චිත තොරතුරු නැති එකත් මං හිතනවා මේ අමාත්‍යාංශ දෙකටම බලපාන කාරණාව. මහා බැංකු වාර්තාවල එකක් කියනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියන්නේ තව එකක්. ඒ නිසා මේ විවිධ සංඛ්‍යාලයකන තමයි මේවා පිළිබඳව අහනකොට දකින්න තිබෙන්නේ. කොමුණත් ශ්‍රී ලංකාවේ වැවිලි හා කෘෂිකාර්මික ඉඩම් දල වශයෙන් අක්කර 160ක් විතර පවතිනවා කියලා අපිට තොරතුරු ලැබෙන්නේ. ඒ වගේම වැඩ කරන ජනතාව අතරින් 130කට වැඩිය කෘෂිකාර්මික අංශයේ රැකියාවල් වල තමයි නිරත වෙලා තියෙන්නේ. ශ්‍රම බලකායෙන් 130ක්ම ඉන්නේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ එක බව අපිට අමතක කරන්න බෑ. ඒ වගේම ඇමතුමනි ඉඩම් වල නිසි අයිතිය නැතිවීම නිසා ඒ ඉඩම භුක්ති විඳින අයට ඵලදායීව ඒක භාවිතා කිරීමට බාධාවක් වෙලා තිබෙනවා. කෘෂිකර්මාන්තයේ නවීකරණයටත් ඒක බෙහෙවින් බලපාන ඇමතුමත් කිව්වා නවීකරණය ගැන. අද වෙන විටත් අපේ ගොවිතැන නවීකරණයට භාජනය වී තිබෙන්නේ බොහොම සුළු වශයෙන්. විශ්වවිද්‍යාලවල අපේ කෘෂිකර්ම පීඨවල උගන්වන තාක්ෂණයයි ගොවි ජනතාව පාවිච්චි කරන තාක්ෂණය අතර ලොකු වෙනසක් තිබෙනවා. අපේ රටේ ගොවීන් බහුතරයක් තාමත් සම්ප්‍රදායික කෘෂිකර්මාන්තය තමයි නිරත වෙන්නේ. ඒ හේතුව නිසා ගොවි පවුල්වල ආදායම අඩුවීමට ඒක ප්‍රධාන හේතුවක් වෙලා තිබෙනවා. ඒ ආදායම් අඩුවීම නිසා අපේ තරුණ පරම්පරාව ගොවිතැනෙන් ඈත් වෙන ගතියක් අද වෙනකොට හොඳටම පේන්න තිබෙනවා. මේ වන විටත් රට පුරා ගොවි ජනතාව විවිධ මැසිවිලි නගන හැටි තමයි අපිට රට ප්‍රවෘත්ති බලනකොට රූපවාහිනි වලින් දකින්න තියෙන්නේ. ගොවීන් කියන්නේම මැසිවිලි තමයි. අස්සනු නෙන්න කාලේ වීමිල පහත වැටෙන එක උන්ට බරපතල ප්‍රශ්නයක්. එළවලු මිල අස්වැන්න කාලේට ලැබෙන කාලේට අඩු වෙන එකට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ගොවිතැන කියන්නේ අවදානම් කර්මාන්තයක් බව අපි මතක තියාගත යුතු වෙනවා. ලාල්කාන්ත ඇමතුමා කිව්වා මේකට කාලගුණික ප්‍රශ්න බලපාන හැටි අනපේක්ෂිත දේවල් ඇති වෙනවා මේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ. විශේෂයෙන් විතක අනපේක්ෂිත නියඟවල් එනවා. තවත් ඊට අනපේක්ෂිත මහා ගංවතුර උදුරකට මුහුණ දෙන්න වෙනවා. විවිධ ලෙඩ රෝග වලට මුහුණ දෙන්න වෙනවා. වන සතුන්ගේ බලපෑම් වලට ලක් වෙන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි කුඩා කෘමීන්ගෙන් පවා අනපේක්ෂිත අවදානම් මේ කුසිකර්ම ශේෂ්ඨයේදී බලාපොරොත්තු වෙනවා. එනිසා මේ සියලු දේවලින් සිදුවෙන්නේ ගොවි ජනතාවගේ ආදායම අඩුවීමක් ඔවුන් පීඩාවට පත්වීමක් විතරයි. ලෝකයේ අනිකුත් බොහෝ රටවල කෘෂිකර්මාන්තයේ සමග අපි සංසන්දනය කරලා බැලුවොත් අපේ රටේ කෘෂිකර්මාන්තය තාමත් සතුටු වෙන්න පුළුවන් තැනක නැති බව අපි දෙගොල්ලන්ටම පිළිගන්න වෙනවා. මේ රජයේ කෘෂිකර්මාන්තය සම්බන්ධ නිසි වැඩපිළිවෙළක් තිබේද යන්නත් ජනතාව අවදියෙන් ඉන්නවා. විශේෂයෙන් තමුන්නාසල විපක්ෂයේ ඉන්නකොට ගොවි ජනතාව මෙහෙවමින් ඒ අයට නායකත්වය දෙමින් කටයුතු කරපු හැටි මිනිසු බොහොම මතකයෙන් ඉන්නවා.
ඔනබල ගායන්ත කර්ණාතිලක you have exhausted your additional time too.
ඔබ වැඩපිළිවෙළ පිළිබඳ කවුරුත් අවදියෙන් ඉන්නවා. අපි දැක්ක අවසාන වශයෙන් මම ඉවර කරනවා. අපි දැක්ක පසුගිය රාජපක්ෂ පාලනයේ කාලෙත් එක එක වැඩසටහන් මේ කෘෂිකර්මාන්තය සම්බන්ධව පටන් ගත්තා. විශේෂයෙන් ගිවතු වගා වැඩසටහන්. දිවි නැගුම කිව්වා. ඒ වගේම අපි වවමු රට නගම කිව්වා. එක එක නන්දදා පටන් ගත්තා. නමුත් ඒ එකකවත් අවසානයක් දැක්කේ නැහැ. ඒ වැඩසටහන් බොහොමයක් දේශපාලන ප්‍රචාරක වැඩසටහන් හැටියට තමයි අවසන් වුණේ. මාධ්‍ය සම්දර්ශන වලට ඒව සීමා වුණා. ඒ නිසා අපි රටක් හැටියට වාණිජ කෘෂිකර්මාන්තයට යන්නත් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්නත් තාම බැරි වෙලා තිබෙනවා. මේ සියල්ලම නිවැරදි මගට යමු වුණු දවසකට තමයි තමුන්නාසිරට මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියන ආණ්ඩුවක් හැටියට පුළුවන් වෙන්නේ කියන එක මතක් කරමින් මට කාලය ලබා දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.